දැන් අපි සූදානම් වෙන්නේ මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන ආකාර ආශ්‍රිත ගැටලු කිහිපයක් විසඳන්න. මේ සඳහා මම ඔයාලගේ පෙළ පොතේම තිබෙන ගැටලු පැහැදිලි කරලා දෙනවා. මොකද මට ඔයාලට මේ ගැටලු දෙන්න වෙනත් විදිහක් නැහැ. මේක මම කියවලා ඔයාලා ලියාගත්තොත් සැහැන වෙලාවක් යනවා. මේක ගුවන් විදුලි වැඩසටහනක් නිසා අපිට මේ උපක්‍රමයට යන්න සිදු වෙලා තියෙනවා. ඔයාලගේ 11 ශ්‍රේණිය විද්‍යාව එක පොතේ පෙළ පොතේ 40 වෙනි පිටුව පෙරලා ගන්න. 40 වෙනි පිටුව පෙරලා ගන්න. මේකේ මේ පළවෙනි ගැටලුව. අපි බලමු මේ පළවෙනි ගැටලුව කොහොමද මේක විසඳගන්නේ, එක පැහැදිලි කරගන්නේ කියලා. මේක පළවෙනි ගැටලුවෙන් කියනවා ද්‍රාවණයක ග්‍රෑම් 100ක් තුල, ද්‍රාවණයක ග්‍රෑම් 100ක් තුල ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් අන්තර්ගත වේ. එහි ද්‍රව්‍ය සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස ප්‍රකාශ කරන්න කියනවා. දැන් එතකොට මෙතන මේ ද්‍රව්‍ය කියලා කියන්නේ අඩු මවුල ගණනක් තියෙන එක, නැත්නම් අඩු ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙන එක. ද්‍රාවකය කියලා කියන්නේ වැඩි මවුල ප්‍රමාණයක් තියෙන එක. එතකොට ද්‍රාවණය කියන්නේ මේ දෙකේම එකතුවක්. දැන් අපිට මෙතනදී ද්‍රාවකය ගැන සඳහනක් කරලා නැහැ. එතකොට සඳහන් කරලා තියෙන්නේ මොකද්ද? ද්‍රව්‍ය ගැන සඳහන් කරලා තියෙනවා, අය ද්‍රාවකය ගැන සඳහන් කරලා තියෙනවා. ද්‍රව්‍යයක් ද්‍රාවකයක දියවීමෙන් හැදෙන්නේ ද්‍රාවණයක්. එතකොට මේ ද්‍රාවණය ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට ඔයාලා මෙන්න මේ පිළිබඳ හොඳ අවබෝධයක් මේ ගැටලුව ඇතුලේ ලබා ගන්න ඕන. මේ ගැටලුව විසඳනකොට එතකොට මේකේ සංඝටක දෙකයි මේ මිශ්‍රණය. මේ මිශ්‍රණය පුතා ද්රාවණයක්නේ. ද්‍රාවණයක් නම් සමජාතීය මිශ්‍රණයක්. එන්න මේකත් අපේ මනසට ඇතුළු කරගන්නට ඕන සමජාතීය මිශ්‍රණයක්. එතකොට මේ සමජාතීය මිශ්‍රණයේ ද්‍රව්‍ය ගැන කියලා තියෙනවා. ද්‍රව්‍ය ස්කන්ධය දීලා තියෙනවා. ද්‍රව්‍ය ස්කන්ධය ග්‍රෑම් 5යි. එතකොට ද්‍රාවකය ගැන සඳහනක් නැහැ. ඒ වුණාට ද්‍රාවණයේ ස්කන්ධය දීලා තියෙනවා. ග්‍රෑම් 100යි. එතකොට අපිට ඔළුවට එන්නට ඕන ද්‍රාවණය කියලා කියන්නේ සමස්ත මිශ්‍රණය කියන අදහස. සමස්ත මිශ්‍රණය. මේක ඔළුවට ආවොත් නගාගත්තොත් තමයි අපිට මෙයට නිවැරදිව පිළිතුරු සපයන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපෙන් අහන්නේ ද්‍රාවීහි සංයුතිය. ද්‍රාවීහි සංයුතිය. කොහොමද අපි මේකට ප්‍රකාශනය ලියන්නේ? ද්‍රාවීහි සංයුතිය සමානයි. දැන් අපිට මේක කියන්නේ ස්කන්ධ භාගයක් විදිහට කියන්න කියලා. එහෙනම් අපි ඒක තවත් මේ වාක්‍ය දික් කරගමු. ද්‍රව්‍ය සංහිතිය ස්කන්ධ භාගයක් ලෙස. ස්කන්ධ භාගයක් ලෙස. කොහොමද? එහෙනම් අපිට ලියන්න වෙනවා ද්‍රව්‍ය ස්කන්ධය බෙදීම මුළු, කියන්නේ මිශ්‍රණයේ මුළු ස්කන්ධය. මිශ්‍රණයේ මුළු ස්කන්ධය. එතකොට ද්‍රව්‍ය ස්කන්ධය වෙනසක් වෙන්නේ ද්‍රව්‍ය ස්කන්ධයමයි. මේ මිශ්‍රණයේ මුළු ස්කන්ධය කියන එකට අපිට තව නමක් දෙන්න පුළුවන්. ඒ තමයි ද්‍රාවණයේ ස්කන්ධය. ද්‍රාවණයේ කියලා කියන්නේ සමස්ත මිශ්‍රණයේ ස්කන්ධය නිසා ද්‍රාවණයේ ස්කන්ධය. ඉතින් අවසානයේ අපිට ප්‍රකාශනයේ සැකසෙනවා මේ විදිහට ද්‍රව්‍යෙහි සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස. එක සමාන වෙනවා ද්‍රව්‍ය ස්කන්ධය බෙදීම ද්‍රාවණයේ ස්කන්ධය. එතකොට ද්‍රව්‍ය ස්කන්ධය ග්‍රෑම් 5යි, ද්‍රාවණයේ ස්කන්ධය ග්‍රෑම් 100යි. අගයන් ආදේශ කරන්න විතරයි තියෙන්නේ. එතකොට ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. එතකොට අපිට උත්තරේ ඉන්නේ 100 බෙදීම, කියන්නේ 5 බෙදීම 100, එහෙම නැත්නම් 100න් 5. මේක අපි සුළු කරමු. 5ට 5 ඒවා 1යි. 100 පහෙන් බෙද්දාම 20යි. එතකොට අපිට ලැබෙන්නේ භාගයක් විතර 20n1යි. 20n1යි. එතකොට මේක අපිට මේ විදිහට ස්කන්ධ භාගයක් විදිහට තියන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නම් මේක මේ අපිට පුළුවන් දශමයක් විදිහට ලියන්න. දශමයක් විදිහට ලියන්න. එතකොට 20n1 දශම කළාම 0.05යි. ඒකෙන් අදහස් කරන්නේ මේ මිශ්‍රණයේ ද්‍රව්‍ය ස්කන්ධ භාගයක් විදිහට ගත්තොත් සමස්ත මිශ්‍රණයක් ගත්තොත් 20න් 1යි. ඒතකොට සමස්ත මිශ්‍රණේ 100ක් විදිහට සලකගත්තොත් 100න් කොටස් 5යි. ඒ කියන්නේ .0.5යි කියලා අපිට අගයක් ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් එහෙමනම් අපි තවත් ඒ වගේ ගැටලුවක් කරමු. ඒක දෙවෙනි උදාහරණේ බලමු. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ 250 ග්‍රෑම් නිවැරදිව මැනගෙන එහි ජලය සියල්ල වාෂ්ප කර හැරිය විට ලුණු ග්‍රෑම් 10ක් ලැබේ. මෙම ද්‍රාවණයේ ලුණුවල සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස දක්වන්න. හරි. මේතෙන්දිත් අර ගැටලුව හොඳින් තේරුම් ගන්න ඕන. මේ වෙලාවේ තියෙන්නේ ලුණු ද්‍රාවණයක්. මේ ලුණු ද්‍රාවණයේ සමස්ත ස්කන්ධය ද්‍රාවණයේ ස්කන්ධය ග්‍රෑම් 250යි කියලා දීලා තියෙනවා. එතකොට මෙහෙම දුන්න ගමම්ම ඔයාලගේ මතකයට නැගෙන්න ඕන මේ ද්‍රාවණයක් කිව්වහම එක මිශ්‍රණයක්. මොන මිශ්‍රණයක්ද? සමජාතී මිශ්‍රණයක්. එහෙනම් මේ දීලා තියෙන්නේ මිශ්‍රණයේ මුළු ස්කන්ධය කියන එක ඔයාලගේ ඔළුවට එන්න ඕන. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් කොච්චරද මුළු මිශ්‍රණයේ ස්කන්ධය? සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ ස්කන්ධය ග්‍රෑම් 250යි. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන මේ 250 ඇතුලේ ජලයක් තියෙනවා, සෝඩියම් ක්ලෝරයිඩුත් තියෙනවා. දැන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් ටික අපිට වෙන් කරලා ගන්න ඕන. ඒ සඳහා මොකද්ද කරන්නේ? මෙන්න මේ ද්‍රාවණය අපි රත් කරනවා. රත් කරලා වාෂ්ප කරනවා. වාෂ්ප වෙන්නේ මොනවද එතකොට? ජලය. ජලය වාෂ්ප වෙලා එතකොට ඉතිරි වෙන්නේ මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ් ඉතිරි වෙනවා. එතකොට මේ විදිහට වාෂ්පීකරණය කරලා ගන්න ශේෂය තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට ඒ ඉතිරි වෙන ප්‍රමාණය මැනගෙන තියෙනවා ග්‍රෑම් 10යි කියන්නේ. ග්‍රෑම් 10යි. එහෙමනම් අපිට මෙන්න මේ ලුණු වල, එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් වල සංයුතිය මේ ද්‍රාවණය ඇතුලේ තිබුණු ස්කන්ධ භාගයක් ලෙස ලියන්න පුළුවන්. හොඳයි, මේ දරුවෝ මේ ලියන්න බලන්න. මේකට ප්‍රකාශනය සෝඩියම් ක්ලෝරයිඩ් වල සංයුතිය අපි ලියමු ස්කන්ධ භාගයක් ලෙස. ස්කන්ධ භාගයක් ලෙස. හරි, කොහොම ලියලා අපි ප්‍රකාශනය හදමු. සෝඩියම් ක්ලෝරයිඩ් වල ස්කන්ධය බෙදීම මිශ්‍රණයේ මුළු ස්කන්ධය. හොඳයි, ඒක තව ටිකක් සරල කරමු. සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය බෙදීම මිශ්‍රණයේ මුළු ස්කන්ධය කියන එක වෙනුවට අපි ලියමු ද්‍රාවණයේ ස්කන්ධය. මොකද මිශ්‍රණයේ මුළු ස්කන්ධය කියන්නේ ද්‍රාවණයේ ස්කන්ධය නිසා. ද්‍රාවණයේ ස්කන්ධය. ද්‍රාවණයේ ස්කන්ධය. හරි, සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ ස්කන්ධය. රයිට්. එහෙනම් දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය අපිට හම්බුණා ග්‍රෑම් 10යි, ද්‍රාවණයේ ස්කන්ධය හම්බුණා ග්‍රෑම් 350යි. අගයන් ආදේශ කරමු. ග්‍රෑම් වලට ග්‍රෑම් කැපිලා යනවා, බිංදුවට බිංදුව කැපිලා යනවා. අවසානයේදී උත්තරය ලැබෙනවා 25න් 1ක්. මේක දශමයක් විදිහට සකස් කළොත් 0.04යි. එහෙමනම් ඔන්න අපි ගැටලු දැන් දෙකක් විසඳුවා. එහෙමනම් අපි යමු 41 වෙනි පිටුව. මේ 41 වෙනි පිටුවේ ඒක තියෙන පළවෙනි ගැටලුව බලමු. සංසුද්ධ එතිල් ඇල්කොහොල් ඝන සෙන්ටිමීටර 25කට ආසුත ජලය එකතුකොට අවසන් පරිමාව ඝන ඩෙසිමීටර 250ක ද්‍රාවණයක් සාදන ලදී. මෙම ද්‍රාවණයේ එතිල් ඇල්කොහොල් වල පරිමාභාගය කොච්චරද කියලා අහනවා. දැන් මේ ගැටලුව තේරුම් ගන්න ඕන. මොකද කරලා තියෙන්නේ මෙතන? ඔයාලා කියන්න බලන්න මේ ගැටලුවට අනුව ද්‍රව්‍ය මොකද්ද කියලා. ද්‍රව්‍ය කියන්නේ දිය වෙන දේනේ. එහෙම නැත්නම් අඩු මවුල සංඛ්‍යාවක් තියෙන එක. දැන් මෙතන අඩු ප්‍රමාණයක් තියෙන එක මොකද්ද? එහෙම අපි ගමු. දැන් දිය වෙනදී දිය කරගන්නාදී මෙතන ටිකක් හොයාගන්න අමාරුයිනේ. ඒකෙන් අඩු ප්‍රමාණයක්. තියෙන දේ හොයමු. අඩු ප්‍රමාණයක් තියෙන්නේ එතිල් ඇල්කොහොල්. එතකොට එතිල් ඇල්කොහොල් තමයි ද්‍රව්‍ය. එතිල් ඇල්කොහොල් එක ලියා ගන්න. ද්‍රව්‍ය එතිල් ඇල්කොහොල්. දැන් ගැටලුවක් විසඳනකොට ඔන ඔය විදිහට අපිට මේ අවශ්‍ය දත්ත ටික වෙන් කරගන්න වෙනවා. එතකොට මේ මොකද මේක කියන්නේ? එතිල් ඇල්කොහොල් ආසුත ජලයට එකතු කොට එන ද්‍රාවකය මොකක්ද? ද්‍රාවකය ආසුත ජලය. ආසුත ජලය. ආසුත ජලයේ පරිමාව දීලා තියෙනවද? නැහැ. ආසුත ජලයේ පරිමාව දීලා නැහැ. මේක දීලා තියෙන්නේ ආසුත ජලය එකතු කොට අවසන් පරිමාව. අවසන් පරිමාව ඝන සෙන්ටිමීටර 250ක ද්‍රාවණයක් හදලා තියෙනවා. එතකොට ද්‍රාවණයක් හදලා තියෙනවා. ආන්ගේ හදපු ද්‍රාවණයේ පරිමාව තියලා තියෙන්නේ. එහෙනම් ද්‍රාවණ පරිමාව අපිට ලියන්න පුළුවන්. කොච්චරද? 250 ග්‍රෑම්. එතකොට ද්‍රාව්‍ය එතිල් ඇල්කොහොල් ඒක පරිමාවක් විදිහට ඝන සෙන්ටිමීටර 250යි. එතකොට ද්‍රාව්‍ය දිනුනට ද්‍රාවකය දීලා නැහැ. ද්‍රාවකයේ පරිමාවක් දීලා නැහැ. ද්‍රාවණයේ පරිමාව දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර 250. දැන් එතකොට මම ඉස්සෙල්ලක් කිව්වා ද්‍රාව්‍යයක් ද්‍රාවකයක දියවෙන ද්‍රාවණයක් හැදෙනවා. එතකොට ද්‍රාවණය තමයි මේකේ සමස්ත මිශ්‍රණය. මුළු මිශ්‍රණය. ඒක සමජාතී මිශ්‍රණයක්නේ. ඒක නිසා. එහෙනම් දැන් අපිට පහසුවේම එතිල් ඇල්කොහොල් වල සංයුතිය සඳහා මේ ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. අපි ලියමු. එතිල් ඇල්කොහොල් වල සංයුතිය පරිමා භාගයක් ලෙස. සංයුතිය පරිමා භාගයක් ලෙස. කොහොමද අපි ඒක කරන්නේ? එතිල් ඇල්කොහොල් වල පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර 25යි අපි ලියනවා. හරි. එතිල් ඇල්කොහොල් වල සංයුතිය බෙදීම ද්‍රාවණයේ මුළු පරිමාව. ද්‍රාවණයේ මුළු පරිමාව. ද්‍රාවණයේ මුළු පරිමාව. එතකොට එතිල් ඇල්කොහොල් වල පරිමාව ඝන සෙන්ටිමීටර 25යි. ද්‍රාවණයේ මුළු පරිමාව 250යි ඝන සෙන්ටිමීටර. දැන් මේ ඝන සෙන්ටිමීටර වලට ඝන සෙන්ටිමීටර කැපිලා යනවා. ඊට පස්සේ 25ෙන් බෙදනවා. 25ෙන් බෙදුනහම උත්තරය 10ෙන් 1යි. මේක දශම කළාම උත්තරය 0.1යි. හොඳයි. අනුපාතයක් නිසා ඒකකයක් තියන්න බෑ. තව ගැටලුවක් තියෙනවා. අපි ඒකත් විසඳමු. බලන්න මේ ගැටලුව කොහොමද දීලා තියෙන්නේ කියලා. 25ෙන් 1යි. නැත්නම් එක බෙදීම 25යි VV කියලා තියෙනවා. යන සංයුතියේ ඇති ඇසිටික් අම්ලයේ ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 500ක් සාදාගන්නේ කෙසේද කියලා අහලා තියෙනවා. ඒ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 500ක් හදාගන්නේ කොහොමද කියලා. දැන් එතකොට මෙතන මේ V ඇලයිරක් V වලින් අදහස් කරන්නේ මොකක්ද කියන එක තමයි ඉස්සරෝම තේරුම් ගන්න ඕනේ. මේ කියන්නේ පරිමා භාගයක් කියන එක. ඒ පරිමා භාගයේ අගය දීලා තියෙනවා. පරිමා භාගයේ අගය කොච්චරද? 25ෙන් 1යි. එතකොට මේ මෙතනදී මේ ද්‍රාවණය මොකක්ද? ඇසිටික් අම්ල ද්‍රාවණයක්. එතකොට මෙහි ද්‍රාව්‍ය ඇසිටික් අම්ලය. ද්‍රාවකය ද්‍රාවකය ජලය. හරි. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා VV අගයක් විදිහට ඇසිටික් අම්ලයේ සංයුතිය ලියන්න නම් ඇසිටික් අම්ලයේ පරිමාවයි මොකද්ද? ද්‍රාවණයේ පරිමාවයි. ද්‍රාවණයේ පරිමාවයි. දැන් එතකොට අපි නිකන් මේ විදිහට ලියාගමු. ඇසිටික් අම්ල ඒ සංයුතිය පරිමා භාගයක් ලෙස VV. කොහොමද අපි ඒක ගොඩනැගුවොත් ගොඩනගන්න වෙන්නේ? ඇසිටික් අම්ලයේ පරිමාව බෙදීම ද්‍රාවණයේ මුළු පරිමාව. නැත්තම් අපිට ද්‍රාවණ පරිමාව කියලා මෙතනදී ගන්න පුළුවන්. ද්‍රාවණ පරිමාව. එතකොට ඔහොම ලියාගත්තාම අපිට මේ දන්න දේවල් මේ සමීකරණයට මේ ප්‍රකාශයට ආදේශ කරන්න පුළුවන්. ඇසිටික් අම්ලයේ සංයුතිය VV යගයක් විදිහට දීලා තියෙනවා. ඒක 25න් 1. එතකොට අපිට වම් මත පැත්තේ 25න් 1 කියලා දාන්න පුළුවන්. ඒක සමානයි ඇසිටික් අම්ලය පරිමාව බෙදීම ද්‍රාවණයේ මුළු පරිමාව. ඒතර ඇසිටික් අම්ලයේ පරිමාව අපි දන්නේ නැහැ. ඒක අපි ලියමු ඇසිටික් අම්ල පරිමාවම කියලා. දැන් අපි දන්නවා මේ ද්‍රාවණයේ පරිමාව. මොකද මේකේ තියලා තියෙනවා ද්‍රාවණයේ පරිමාව 500යි කියලා. අන්න ඒක අපි මෙතන ලියමු 500යි කියලා. එතකොට අපිට ලැබෙනවා මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. 25න් 1 සමානයි ඇසිටික් අම්ලයේ පරිමාව බෙදීම 500. හරි, මේක ඝන සෙන්ටිමීටර කියලා ඒකකයක් එක්කම දාමු. ඝන සෙන්ටිමීටර 500. එහෙනම් අපිට මේක ඇතර සමීකරණයක්, මේක හරස් ගුණනය කරලා අපිට උත්තරයක් ගන්න පුළුවන්. කොහොමද? ඇසිටික් අම්ල පරිමාව සමානයි 25න් 1 වැඩි කිරීම 500 ඝන සෙන්ටිමීටර. එතන මේක සුළු කරාම මේ 525න් බෙදලා දාමු. 50ට 25 ඒවා 2යි. එතකොට 20යි ඒකකය ඝන සෙන්ටිමීටර. මෙන්න මේ විදිහට අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. අපි දැන් ඔයාලගේ පෙළ පොතේ 42 වෙනි පිටුවේ සඳහන් ගැටලුව විසඳන්න උත්සාහ කරමු. දැන් මේ ගැටලුවෙන් කියන්නේ මොකක්ද කියන එක අපි ගැටලුව කියවලා තේරුම් ගනිමු මුලින්ම. ජලය ග්‍රෑම් 180ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 40ක් දියකල ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල භාගය කොච්චරද කියලා අහනවා. එතකොට දැන් මෙතන මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංයුතිය ප්‍රකාශ කරන්න කියනවා මවුල භාගයක් විදියට. තවත් ආකාරයකින් කිව්වොත් එතකොට දරුවනේ මෙතන ජලය දීලා තියෙන්නේ ග්‍රෑම් වලින්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දීලා තියෙන්නේ ග්‍රෑම් වලින්. එතකොට අපිට මෙතනදී සිද්ධ වෙනවා ජලය ග්‍රෑම් 180ක් ඇතුලේ තියෙන ජල මවුල ගාන හොයාගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 40ක් ඇතුලේ තියෙන මවුල ගාන හොයාගන්න වෙනවා. දැන් ඔයාලට 10 පන්තියේදී ඉගෙනගත්ත මේ සූත්‍රයක් මම මතක් කරලා දෙන්න කැමතියි. ඒ සූත්‍රය කටුකොලේක ලියාගත්තා නම් හොඳයි. සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. මෙන්න මේ වගේ සූත්‍රයක් ඉගෙන ගත්තා. මේ සූත්‍රය මෙතෙන්ට ඇත්තටම ලේසියෙන් යොදා ගන්න පුළුවන්. ඒකයි මම මේක ගත්තේ. මෙතනදි කියන්නේ සිම්පල් n කියන්නේ මවුල ගණන. එතකොට සිම්පල් m කියන්නේ දෙන ලද ද්‍රව්‍යයේ ස්කන්ධය, නැත්නම් දෙන ලද සංයෝගයේ ස්කන්ධය. බෙදීම කැපිටල් m කියන්නේ එම සංයෝගයේ මෞලික ස්කන්ධය, මෞලික ස්කන්ධය. හරි, දැන් එහෙමනම් ඔය සූත්‍රය පාවිච්චි කරලා අපි බලමු ජලය ග්‍රෑම් 180ක් ඇතුලේ තියෙන මවුල ගාන හොයාගන්න. එහෙනම් දැන් මේ සංයෝගයේ ජලයේ හින්දා මෙතනදී අවශ්‍යයි ජලයේ මෞලික ස්කන්ධය හොයාගන්න. ජලයේ මෞලික ස්කන්ධය හොයන්න බලමු. දැන් අපි ලියාගමු ජලයේ සූත්‍රය H2O H2O. දැන් එතකොට මේකට අපි දාමු සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. එක හයිඩ්‍රජන්ගේ හයිඩ්‍රජන් එකක ස්කන්ධය 1යි. ඒ වගේ දෙකක් තියෙනවා. එහෙනම් එක වැඩි කිරීම 2යි, එක ඔක්සිජන් එකක ස්කන්ධයේ 16යි සාපේක්ෂ පරමාණුක වැඩි කරනවා ඒක එකෙන්, මොකද පරමාණු එකයි තියෙන්නේ මෙතන. එතකොට සුළු කළාම අපිට උත්තරයක් එනවා 1 වරක් 2 2යි 16 වරක් 1 16යි 16යි 2යි 1 අසු කළාම 18ක් එනවා. හරි. ඒ කියන්නේ ජලයේ මৌলিক ස්කන්ධය 18ක් එනවා. ජල අණු මৌলিক ස්කන්ධය. හොඳයි. එතකොට අපිට මේකට ඕනනම් ඒකකයක් තියන්න පුළුවන්. මේ අවස්ථාවේ ඒකකේ නුලියලා තිබුණත් කමක් නැහැ. ඊළඟට අපිට පුළුවන් අර සූත්‍රය යොදන්න. ඒ කියන්නේ ජලය මෞල ගණන. ජලයේ මෞල ගණන එන්නම් n සමානයි සිම්පල් m පෙදීම කැපිටල් m. එතකොට සිම්පල් m කියන්නේ දෙන ලද ජල ස්කන්ධය. දීලා තියෙනවා ජලය ස්කන්ධය ග්‍රෑම් 180ක්. අපි 180 ලියමු. එතකොට මෞලික ස්කන්ධය දීලා තියෙනවා 18ක්. 18ක් දීලා තියෙනවා මෞලයට ග්‍රෑම්. කොහොමනේ? එතකොට ග්‍රෑම් වලට ග්‍රෑම් කැපිලා යනවා. 180 18ෙන් බෙද්දාම 10යි. ඒකක සකස් වුණාම ඒක මෞල් වෙනවා. එතකොට මෙතන මෞල 10ක් තියෙනවා. ඒ කියන්නේ ජලය ග්‍රෑම් 180ක් ඇතුලේ මෞල 10ක් තිබෙනවා. ඔන්න අපි මෞල ගාන හොයාගත්තා. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය හොයමු. එක සෝඩියම්, ඒ කියන්නේ සෝඩියම් වල පරමාණුක ස්කන්ධය 23යි සාපේක්ෂ. ඒ වගේ පරමාණු එකක් තියෙනවා, එහෙනම් එකෙන් ගුණ කරන්න ඕන. ඔක්සිජන් වල ස්කන්ධය 16යි, ඒ වගේ එකක් තියෙනවා. හයිඩ්‍රජන් වල ස්කන්ධය 1යි, ඒ වගේ එකක් තියෙනවා. එහෙනම් දැන් මේ ස්කන්ධ එකසු කළාම අපිට ලැබෙනවා 23 එකතු කිරීම 16 එකතු කිරීම 1, ඔක්කොම එකසු කළාම 40යි. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය 40යි. මෞලික ස්කන්ධය 40යි. දැන් අපිට පුළුවන් මේ ගණනය කරන්න. දැන් අපෙන් අහන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංයුතිය, මේ මිශ්‍රණය තුළ සංයුතිය මෞල භාගයක් ලෙස ලියන්න කියලයි අපිට කියන්නේ, නේද? හරි. දැන් එතකොට මෙතනදී අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය හොයාගත්තා. තව මෞල ගාන හොයාගත්තේ නෑ. එහෙනම් අපිට මේ මෞල භාගයක් විදිහට ලියන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ගණන හොයාගන්න වෙනවා. ඒ සඳහා අපිට අර පරණ කලින් ඉගෙනගත්ත සූත්‍රයම දාන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ගණන සිම්පල් n නම් සිම්පල් n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. මෙතන සිම්පල් m කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය. දැන් දීලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරක්ද? ග්‍රෑම් 40ක්. මෞලික ස්කන්ධයත් 40යි. 40ෙන් බෙද්දාම මෞල 1යි. හරි. දැන් එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංයුතිය හොයන්න පුළුවන් මෞල භාගයක් විදිහට. කොහොමද ඒක හොයන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංයුතිය අපි ලියමු මෞල භාගයක් ලෙස. ඒ කියන්නේ මෞල භාගයක් ලෙස. කොහොමද අපි ඒකට ලියන්නේ මේ ප්‍රකාශනය? ඒක සමාන වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ගණන බෙදීම ද්‍රාවණයේ මුළු මෞල ගණන. හොඳයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල ගණන දැන් අපිට හොයාගන්න පුළුවන්. මෙතන හොයාගත්තා ඒක 1යි. අපි ආගේ ආදේශ කරමු 1යි. එතකොට මුළු මෞල ගණන කොහමද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල 1යි, ජලය මෞල 10යි. එතකොට 10යි 1 එකසු කරාම 11යි. එහෙනම් එතකොට අපිට ද්‍රාවණයේ මුළු මෞල ගණනට ලියන්න පුළුවන් 11ක් කියලා. එතකොට උත්තරයක් එනවා කීයද? 11ෙන් 1යි. එහෙනම් මේකයි මෙයාගේ සංයුතිය. අද දවසේ සාකච්ඡා කළේ කොහොමද මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන්නේ කියන එක සම්බන්ධව. එතකොට අපි මෙතනදී ඉගෙන ගත්තා මිශ්‍රණයක සංයුතිය ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රම පහක් සම්බන්ධව ඉගෙන ගත්තා. ඒ වගේම අපි මේන් ක්‍රම තුනක් යොදාගෙන ගැටලු විසඳීමක් සිදු කළා. අපිට තව ක්‍රම දෙකක් සඳහා ගැටලු විසඳීමක් කරන්න තියෙනවා.